ඇහිඳින යාලෝ
උපුල් ශාන්ත සන්නස්කල සමග
කලින් ගීතේ රෝහණ බෝගඩ ගායනා කළේ. ඊළඟ ගීතේ ලෙවනේ බන්දුල නානායකවසම් මතින් නිරෝෂා විරාජිනී ගීත ගායනා කරන්නේ. ආදරේ හැම දවසකම ළඟ රැඳෙනවට, හැම මොහොතකම අපි සමීපයෙන් ඉන්නවට අපි කවුරුත් කැමතිනේ. මොහොතකට හරි ආදරේ දුරස් වුණා මේ වේදනාව, ජීවිතයට තිලින වුණා මේ වේදනාව දරාගන්න අපි හිත ශක්තිමත් නැහැ.
වාසන අපි ආත්මාර්ථකාමී පරාර්ථකාමී කියන වචන දෙක ගත්තහම බහුල ප්‍රමාණයක් අපි කියන මිනිස්සු ආත්මාර්ථකාමී, තමන් ගැන විතරක් හිතනවා, අත්ත්ුක්කංසනය කියලා. හැබැයි අපිට පුළුවන් නම් ආත්මාර්ථකාමීකම් අඩු කරගන්න අපේ ළඟ පරාර්ථකාමීකම වර්ධනය වෙනවා. අපේ ළඟ තියෙන නොහොඳ අඩු කරගන්න පුළුවන් නම් අපේ ළඟ තියෙන හොඳ වර්ධනය වෙනවා. ඒතර එක හරි අපහසු කාරණාවක් නෙවෙයි. ආත්මාර්ථකාමීකම අඩු කරගන්න උත්සාහ කරාම ඉබේම පරාර්ථකාමීකම කියන එක වැඩි වෙනවා. ඒක අනුත්සාහයකව සිද්ධ වෙනවනේ. ඒ වගේම තමයි බොරු කියන එක අඩු කරගන්න පුළුවන් නම් එන්න එතකොට අපි ඇත්ත කියන්න පටන් ගන්නවා. කියන්නේ කවුරු හරි කරන්න ඕනේ නැහැ මේ මං ඇත්ත කියනවා. මං බොරු කියන්නේ නැහැ කියලා කියන්න ඕනේ නැහැ. හැබැයි අපි බොරු කියන එක අඩු කරගත්තොත් එහෙම ටික ටික අපි ඇත්ත කියන්න පටන් ගන්නවා. දැන් ඔන්න ඒ පද නෙමේ ඉඳලා මම දැන් වාසනාවගෙන් ප්‍රශ්න අහනවා. දැන් මම මේ වැඩසටහනේදී මා ඉදිරියෙන් ඉන්න සහායිකාව, එහෙම නැත්නම් පූරකයට උදව් කරන කෙනාව වාසනාව කියලා හඳුන්වනවා. දැන් කවුරුරියොත් වාසනාවේ සම්පූර්ණම මොකද්ද කියලා තව කොටසක් තියෙනවා. අපි කියන වාසගම කියලා. එතකොට කොහොමද කියන්නේ?
මම පාවිච්චි කරන්නේ netmi වාසනාව කියලා. මම එහෙම හඳුනන්න කැමතියි.
ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් ඉස්කෝලේ යාළුවෝ නමක් දානවා, නික්නේම් එකක් දානවා, ගෙදරට වෙන නමක් කියනවා. එතකොට වාසනාවට ගෙදරට කියන්නේ මොකක් කියලා? අම්මා කතා කරන්නේ මොකක් කියලා?
මං කලින් දවසක ওই ප්‍රශ්න ඔබ මගෙන් ඇහුවා. එතකොට මං කිව්වා නම කියලා කතා කරන්න කියලා. ඊට පස්සේ අම්මා ගෙදර ගියාට පස්සේ කියලා ඇහුවා මගෙන්, "ඇයි මං ඔයාලට නෝනා කියන්නේ?"
නෝනා කියනවා. යාළුවෝ කියන්නේ.
යාළුවෝ නම කියන්නේ.
නම කියන්නේ. එතකොට ওই විදිහට මගෙන් දැන් ප්‍රශ්නවලක් අහන්න ඉස්සෙල්ලා මම උත්තර දෙනවා. දැන් මගේ ළඟම යාළුවෝ මට කියන්නේ සනා කියලා. ඒ නිසා කවුරු හරි මට මගතොටේදී හරි විදේශ රටකදී හරි හම්බෙල ටග් ගාලා සනා කියලා කතා කරොත් එහෙනම් මන් දන්නවා මෙයා මගේ පරණ ළඟ යාළුවෙක් කියලා. උපුල් සර් කියලා කතා කරොත් මන් දන්නවා ඉගෙනගත්ත ශිෂ්‍යාවක් හෝ
ශිෂ්‍යෙක්
වෙන්න ඕන කියලා. සමහරව මිස්ටර් සන්නස්කල කියලා කියනවා. සන්නස්කල මහත්තයා කියනවා. විහිළුවට මට කියන්නේ සන්නා කියලා. මන් දන්නවා පන්තියේ ළමයි මම නැති වෙලාවට කියන්නේ සන්නාගේ පන්ති යනවා කියලා. එකත් නමක්. ඒ වගේ අපි මිනිසුන්ට ආමන්ත්‍රණය කර එක එක විදි තියෙනවා. හීන හැඳින යාළුවන්ට අපූර්ව ලියුමක් ඇවිල්ලා තිබුණා. මේ ලියුම ලියලා තිබුණේ ලොකු අයියන්ඩි කෙනෙක්. මං අයියන්ඩි කිව්වේ ඒක ලස්සන ආමන්ත්‍රණයක් හින්දා. අයියන්ඩි කෙනෙක්, අයියා කෙනෙක් නෙවෙයි. මොකද මරදානෙත් ඉන්නවනේ අයියලා. මේ අයියන්ඩි කෙනෙක්. එයා ලියනවා මට, "සිහින ඇහිඳින ලොකු අයියාගෙන් උපුල් ශාන්ත මල්ලීට." ස්ථිර වශයෙන්ම එයා ලොකු අයියා කෙනෙක් තමයි. එකක් තමයි මේ ලියුමේ දෙන අවවාද අනුශාසනා ටික දෙන්නේ හැම ලොකු අයියා කෙනෙක් වෙන එක. දෙක, එයා දැනුමින් ලොකු අයියා කෙනෙක් කියලා මේ ලියුම කියවුවාම
තේරෙනවා.
දැනුමින් ලොකු අයියා කෙනෙක් මට වඩා. මං කරපු ගොංකම්, මෝඩකම්, වැරදි එයා මේ ලියුමේ හදනවා අපහාස කරන්නේ නැතිව. කෙනෙක්ගේ වරදක් අපහාස කරන්න තුන් හදන්න පුළුවන් නම් හොඳ ගුරුවරයෙක්. ඒ නිසා මේ අයියන්ඩි මට වඩා හොඳ ගුරුවරයෙක් කියලා මට හිතෙනවා. එයා සෝපහසෙත් ලක් කරන්නෙත් නෑ මාව. මම උපහසෙත් ලක් කරන්නෙත් නෑ. මේ හීන ඇහිඳින යාළුව වැඩසටහනෙදිම මම කළ වැරදි කීපයක් එයා නිවැරදි කරනවා. මම හිතනවා අපට අනේකා නිවැරදි කරන්න පුළුවන් නම් සෝපහසෙන් තොරව අපහසෙත් ලක් නොකර ඒක විශිෂ්ට කාරණාවක් කියලා. ඊළඟට මේ ලියුමේ තියෙන විශේෂ කාරණාව තමයි මේ ලියුමේ අගදී එයා කොතනකවත් ලියන්නේ නැහැ එයාගේ නම, දුරකථන අංකය, ඊමේල් එක, එයා අනන්‍යතාවය සංගවාගෙන ඉන්නවා. මම මේ අයියන්ඩිට කියනවා මේ අනන්‍යතාවයේ දිගටම සංගවාගෙන ඉන්න. මොකද ඔයයි මම යාළු වුණොත් එහෙම ආපහු තරහ වෙන්න ඉඩ තියෙනවා. දුරින් ඉන්න යාළුකම් හරි සැපයි. ළඟින් ඉන්න අයියන්ඩිලාට වැඩිය මෙහෙම දුරින් ඉන්න අයියන්ඩිලා හරි හොඳයි. දැන් ඔබ ඔබ බලන ඇති මොකක්ද මෙයා ලියුම ලියලා තියෙන්නේ කියලා. මෙන්න මෙහෙමයි මේ ලියුම ලියලා තියෙන්නේ. සිහින ඇහිඳින ලොකු අයියාගෙන් උපුල් ශාන්ත මල්ලීට, මල්ලි මං ඔබේ අයියා කෙනෙක් කියලා හිතනවා. දැන් මට කියන්නකො, ඔයා එයා කියනවා මං ඔබේ අයියා කෙනෙක් කියලා හිතනවා. හැබැයි එයා මගේ අයියා නෙමෙයි, හැබැයි අයියා කෙනෙක් තමයි. ඒ හින්දයි සිහින ඇහිඳින්ද එකතු වුණේ. ඒ කියන්නේ මොකක් හරි මං විශ්වාස කරන්නේ නැහැ මේක සංසාරගත බැඳීමක්, මේ ඥාතිකමක්, ලේ ඥාතිකමක් නෙමෙයි. මේ අර සමාන පියාපත්ත්වෝ එකට පියාඹති කියලා කියනවනේ. ඒ වගේ අදහස් වලින් එකට පියාඹන්න කැමති අයියන්ඩි කෙනෙක්. ඊට පස්සේ කියනවා, මල්ලි උඹට අම්මා මගේ ඇරිලා, උඹේ අම්මා විතරක් නෙවෙයි ගෝකිගේ අම්මත් මගේ ඇරිලා. මං බැලුවා අර මාලියු නවකතාව ගැනවත් මෙහෙම කියනවද කියලා. බලනකොට ඒක නෙවෙයි, මම පටලවා ගත් එකක් ඔහු නිවැරදි කරනවා. ඒ තමයි, ලොව හොඳම දේ බිහිවෙන්නේ හිරුගේ රැස්වලින් සහ මවගේ කිරිවලින් කියන එක ගෝකිගේ අම්මා නවකතාවෙන් ගත් එකක් විදිහට තමයි පසුගිය දෙමස තුළම මා විවිධ මාධ්‍යවල අර උද්ෘත කරලා දැක්කුවේ. අපි අම්මා ගැන කරපු ගීත වැඩසටහනෙදිත් වාසනා දෙවතාවක් විතර උපුටා දැක්වුවා අපි, ලොව හොඳම දෑ බිහිවන්නේ හිරුගේ රැස්වලින් සහ මවගේ කිරිවලින් කියලා. මේ මට වඩා උගත්, මට වඩා කියවලා තියෙන, මට වඩා වයස ඇති මේ අයියන් ඩික නිවැරදි කරනවා. මේක නිවැරදි වෙන්න ඕන මෙන්න මෙහෙම කියලා. ඒ තමයි, මනුෂ්‍යයා තුල ඇති උදාර සුන්දර හැම දෙයක්ම බිහිවන්නේ හිරුගේ රැස්වලිනුත් මවගේ කිරිවලිනුත්ය. මේක තියෙන්නේ ගෝකිගේ මවකගේ කතාව, එව නැත්තම් මවකගේ වෘතාන්තය කියන කෙටි කතාවේ. සෝවියට් කෙටිකතා පොතක එය පළ වී තිබෙනවා. මිනිස් ඝාතක ටිමූර් අසරණ මවක් හමුවේ මෙල්ලුව හැටි කතාවෙන් කියවෙනවා. ඊට පස්සේ යමට අවවාදයක් කරනවා, කියවලා නැත්නම් හොයාගෙන කියවන්න. ඉතාම ලස්සනයි. කාට හරි කියන හොයාගෙන නැත්නම්, කියවලා නැත්නම් හොයාගෙන කියවන්න. අපි උපතේ සිට මරණය දක්වා ඉගෙන ගන්නවා තමයි. හැබැයි ඊට පස්සේ යමට කියනවා, ඒක නිවැරදි කරේ නැත්නම් භයානක වෙන විදිහ. මේක හරියට වීරවංශ ඇමතිතුමා මෝපසාන් හිමින්වේ පටලවා ගත්තා වගේම භයානකයි. ඒ කියන්නේ නිවැරදි නොකළොත් ඔයාටත් වෙන දේ කියලා මට පොඩි අනුතරංගිමකුත් කරනවා. ඒ නිසා ඉගෙන ගන්න කියලාත් අවවාද කරනවා. ඊට පස්සේ වාසනාවට මතකද අපි විරුඳුවක්
නේනගේ
සූදුවේ. ඒකෙදි අපි කිව්වා අර විරුඳුවේ කියවෙන්නේ කොටහේනට ගිය නේනගේ සූදුව අල්ලන්න ගිය කොතලාවල කෙනෙක් ගැන. ඒකෙදී ඒ කොතලාවල කියලා කියන වෙලාවේ මේක නම් නිරුත්සාහක වෙච්ච එකක්, සර්ජෝන් කියලා කියවෙනවා. එතකොට මේ අයියන්නේ නිවැරදි කරනවා, එයා සර්ජෝන් නෙවෙයි, සර්ජෝන්ගේ තාත්තා. ඔන්න කර වරදක් නිවැරදි කරනවා. ඊට පස්සේ ආයෙත් යටින් ලිනවා, හොයාගෙන කියවන්න අර්බුදයේ කන්දරය වික්ටර් අයිවන්. හොයාගන්න ඕනි තැනත් කෝට් කරනවා. අයියන්ඩි බොහොම ස්තුතියි, සරදම් නොකර අභිදමේ මල් දැම් පෙලඳුවට.